ගරු ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 19ක කාලයක් ලැබෙනවා.
ගරු මුලසාන රුණ මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම මම කියන්න කැමතියි අපේ ජනාධිපතිතුමා අයවැය කතාව බොහොම හොඳ කතාවක් කළා කියලා කිව්වා. මම හිතනවා ඒ කතාව වගේ සිය ගුණයකින් අපි වැඩ පෙන්නනවා කියලා. මේක මොකද අපේ පළවෙනි අයවැය, මේකෙන් පස්සේ තමයි අපි වැඩ පටන් ගන්න. ඒ වගේම අපේ මන්ත්‍රීවරය සඳහන් කළා පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරය වුණේ යහපාලන කාලයේදී. ඉතින් යහපාලන කාලයේදී ඒගොල්ලන්ට තිබ්බනේ කරන්න. එහෙම කරන්න නැතුව දැන් දැන් පාස්කු ප්‍රහාරය වුණේ අපේ පැත්තේ වගේ කතා කරන්නේ. ඒ වගේම යහපාලන කාලේ තමයි ලංකාවේ බුද්ධි අංශ පතුලටම වැඩුණා කියන්නේ. අන්න එහෙම යුගයක් තිබුණේ. ඉතින් ඒ වගේ තමයි ඒ එතුමන්ලාගේ හැම තර්කයක්ම. ඒ වගේම අපේ රට 2022 වෙද්දි ආර්ථිකම හැටියට කඩා වැටුණා. ඒ වගේම මේ ආර්ථික කඩා වැටීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ වුණාට ඒකේ අගමුග මුල් දිවෙනවා අවුරුදු ගාණක්. අපි අවුරුදු 76ක් ගැන කතා කළාට අපිට කතා කරන්න පුළුවන් වඩා හොඳින්ම පහුගිය අවුරුදු 30-40 කාලේ. දැන් එක මන්ත්‍රීතුමෙක් කතා මතක් කළා අපිට 80 ගණන්වල ආර්ථිකය ගැන. 80 ගණන්වල ආර්ථිකය විවෘත ජයජාවදන කාලේ පොඩක් උඩට ආවා. ඒක පවත්වාගෙන ගියේ නැහැ. ඒක එහෙම්මම අනිත් පැත්තට ගියා. එතන එදා ඉඳන් තිබ්බේ අපේ රටේ එකතන පල්වෙන ආර්ථිකයක්. ඔය කාලය ගැන කතා කරද්දී JR ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ යුගය, භීෂණ යුගය, රාජ ත්‍රස්තවාදය ඇති කරපු යුගය, ප්‍රධාන කොටම ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු යුගය, එදා ඉඳන් තමයි 80 ගණන්වල ඉඳන් තමයි අපේ රට තව දුරටත් බංකොලොත් භාවයට පත් කළේ. ඒ වගේම මේ වෙද්දි පහුගිය කාලෙ වෙද්දි උද්ධමනය 70%කින් වැඩි වුණා. මූර්ත වැටුප අඩු වුණා රාජ්‍ය සේවකයාගේ. ඒ වගේම දිලිඳුකම දරිද්‍රතාවයේ අනුපාතයේ 25.9 දක්වා වැඩි වුණා. මිනිස්සු දුප්පත්, රටත් දුප්පත්. අපි හැමෝම හිඟා කරන තත්ත්වයට පත් කළා. ඒ වගේම අපේ රටේ වෘත්තීය වේදීන් රට හැරදාලා ගියා. ඇයි ඒ? එකක් දේශපාලන නායකත්වයක් නැහැ. රටට අනාගතයක් නැහැ. තමන්ගේ දුවල පුතාලට මේ රටේ ජීවත් වෙලා ඉඳලා කළ හැකි දෙයක් තියනවාද කියලා අවිශ්වාසයක් තිබුණා. රට දාලා ගියා. ඒ වගේම ඒ වෘත්තිකයන් සැලකුවේ නැහැ. වෘත්තිකයන්ගේ සැලරිය පඩිය ගත්තම ජීවන වියදමත් එක්ක බලපුවම ඇති දෙයක් ලැබුණේ නැහැ. ඒක තමයි වෘත්තීය වේදින් රට දාලා ගියේ. අපි කතා කළා, මම කිව්වා අවුරුදු 30-40 ගැන. අපි සෞඛ්‍ය අංශය ගත්තොත් WHO සර්වේ එකෙන් කියන අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය, සෞඛ්‍ය පද්ධතියේ රෑන්ක් එක 2010 රෑන්ක් එක 80 හිටියේ. හොඳ තත්ත්වයක නෙමෙයි 2000 හිටියේ. දැන් අවුරුදු 24කට ඉස්සෙල්ලා අද ඒක තවත් බැහැලා 100කට විතර ගිහිලා රෑන්ක් එක. අපිට වඩා අනිත් රටවල් 100ක් විතර අපිට වඩා උඩින් ඉන්නේ. නීති පද්ධතිය ගත්තත් ඒත් එහෙමයි. නීති පද්ධතිය රෑන්ක් එක 70 වගේ තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා තිබ්බෙත් ඔහොම තමයි. අර මම කිව්වා වගේ ආර්ථිකය එකතන පල්ුණා වගේ නීතියත් එකයි, සෞඛ්‍යත් එකයි, හැම අංශයක් මේකයි. රාජ්‍ය පරිපාලනයත් එකයි. විනිවිදභාවයක් තිබෙන්නේ, කඩා වැටිච්ච රාජ්‍ය පාලනයක් තිබුණේ. ඉතින් මෙහෙම තමයි අපේ රටේ ඉතිහාසය. ඒ වගේම මේ පක්ෂ UNP සජීව බලවේගයක් ශ්‍රී ලංකා පොත්තු බලවේගයක් මාරුවෙන් මාරුවට ආවා ඒ ඒගොල්ලන්ගේපත් කළා මිනි ජනතාව ඒ ජනතාවම තමයි අපිට මේ පාර ඡන්දය දුන්නේ ඒතොර දැන් අපෙන් ජනතාව අහනවා නොඑක් නොඑක් ප්‍රශ්න ඒකත් අපි කියන්න ඕනේ ඒ වගේම අපි අපේ ප්‍රධාන කොටම අපේ එක අරමුණක් තමයි අපේ රටේ ආර්ථිකය ස්ථායීකරණය කිරීම ඒ සඳහා අපිට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තියෙනවා ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ කර්මාන්ත කුෂිකර්මාන්තයේ සේවාවන්වල නිෂ්පාදනය වැඩි කිරීම ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ ඒ සඳහා අපි විශේෂයෙන්ම කර්මාන්ත කුෂිකර්මාන්ත ඵලදායීතාව නැංවන්න එක්ස්පෝර්ට් වැඩි කරගන්න අපි විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විශේෂ සැලකිල්ලක් අපි දක්වලා තියෙනවා ඒ අනුව රුපියල් බිලියන 20.9ක් බිලියන 20.9ක් විද්‍යාව තාක්ෂණය වෙනුවෙන් මේ ආයවැයෙන් වෙන් කරලා තියෙනවා ඒ අතර අපේ අමාත්‍යංශයට බිලියන 5කුත් ඒ වගේම වෙනත් අමාත්‍යංශවලට එක එක උදාහරණයක් විදිහට කිව්වොත් සෞඛ්‍යයට සම්බන්ධ පරීක්ෂණ සඳහා බිලියන 0.9ක් පැවිලි කර්මාන්තයට බිලියන 0.5ක් රබර් 0.5ක් තේ 0.7ක් පොල් බිලියන රුපියල් 0.45ක් ජලජ සම්පත් 0.8ක් ගොවි කටයුතු 0.2ක් උක්වගාව වෙනුවෙන් 0.39ක් ඒ වගේ විශ්වවිද්‍යාල වෙනුවෙන් 0.1ක් බිලියන ඒ වගේ ලොකු ප්‍රමාණයක් විද්‍යාව තාක්ෂණයට යොමු කරලා තියෙනවා. ඇයි අපි විශ්වාස කරනවා විද්‍යාව හා තාක්ෂණ මාර්ගයෙන් අපේ නිෂ්පාදනයේ ඵලදායීතාව වැඩි කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපි දැන් කතා කරනවා අපේ විපක්ෂ නායකතුමා එතුමා කිව්වා අපේ වැටුප් ගැන පැහැදිලි නැහැ කියලා. එතුමාට පැහැදිලි නැතුව ඇති. එතුමාට මම හිතන්නේ කිසිම දෙයක් පැහැදිලි නැහැ. දේශපාලන කියනවා අටවලයි කිව්වා තියෙන්නේ. අපි නෙමෙයි ඇටෙව්වේ. පහුගිය ආණ්ඩු වලින් තමයි අටවටව වැටුප් වැඩි කළේ. මූලික වැටුප වැඩි කළේ නැහැ. එක එක කෑලි ඇමුණුවා. විෂ වැටුප් විෂමතාවල් ඇති කළා. ඉතින් සමහර අය විශේෂයෙන්ම නීති අංශවලින් ඒ වගේම පරිපාලන සේවාවලින් ඒ අය මම දන්නේ සමහර අය කියන විදිහට අනිසි විදිහට ඒගොල්ලෝ නේද තීරණය කරන්නේ මේවා එහෙම නේද එහෙම කට්ටාෂේ ඉන්නවා තවත් සමහරු වැටුප් වැඩි කරගන්න වෘත්තීය අරගල වලින් ඉතින් සමහර අයට තියෙන්න ඕනේ බලවත් වෘත්තීය සමಿತಿ ඒවා තියෙනවා නම් ඒගොල්ලෝ වැටුප් වැඩි කරගන්නවා එහෙම නැත්නම් ඒ කට්ටියට මුකුත් නැහැ ඉතින් එහෙම තමයි සමහර වෘත්තීය වේදීන් ලංකාවේ වැටුප් වැඩි කරගෙන තියෙන්නේ ඒ වගේම වැටුප් ගැන කතා කරපු හින්දා එකක් මම කියන්නම් පළුමෙම මම වෘත්තිකයෙක් නිසා හිටපු වෘත්තිකයෙක් නිසා යම් දෙයක් කියන්න ඕනේ අපි එකක් අපේ MBBS ගත්තම වෛද්‍යවරයෙක් ගත්තම අපි දන්න අවුරුදු 6ක් වේදන් කරන්න ඕනේ වෛද්‍ය උපාධිය ගන්න අවුරුදු 5යි ඉන්ටර්න්ෂිප් අවුරුද්දයි එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒ වගේම මේ අවුරුදු 5 තුල අපි සාමාන්‍යයෙන් කියනවා ක්‍රෙඩිට් වැලියුස් කියලා අවුරුදු 30යි තියෙන්න ඕනේ. නමුත් හරි විදිහට කැල්කියුලේට් කළොත් කම්පෙයා කරලා අනිත් කෝසස් එක්ක කම්පෙයා කළොත් අවුරුද්දකට 30 නෙමෙයි ඊට ලොකු ගාණක් වෙනවා. මේ කාලය තුල වෛද්‍ය සිසුන් මම හිතන්නේ පැය 5ක්වත් නිදිය ගන්නේ නැහැ. ඒ විදිහට ඒගොල්ලෝ වැඩ කරනවා. වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් MD ડોක්ටරේට් ගත්තොත් එහෙම ડોක්ටරේට් ඔෆ් මෙඩිසින් MD කරන්න අඩුම ගානේ අවුරුදු 5ක් යනවා 5ක් 7ක් යනවා ඒ කාලය කියන්නේ පූර්ණ කාලීන අවුරුදු 5 6ක් 7ක් එතකොට ඒ කාලෙත් එයාට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නත් බෑ එයා පැවිසතරන් වැඩ කරන්න වෙලා තියෙනවා වාට්ටුවල ඉතින් ඒක මම කිව්වේ අපි දන්නවා part time දේ තියෙනවා master's degree ඒවගේම ඩොක්ටරේට් ඩිග්‍රි තියෙනවා පාට් ටයිම් 3 years අපේ පශ්චාත්පාද ආයතන වලින් තියෙනවා. එහෙම එකක් නෙමෙයි කියන එක පොඩ්ඩක් කියන්නයි මම කීවේ මතක් කරගන්න. ඒ වගේම අපේ සැලරි ගැන කතා කරද්දී එකක් තමයි කියනවා අපි අවුරුදු 3ක් තිස්සේ තමයි සැලරි දෙන්නේ. ඒක වැරදි. මේ අවුරුද්ද තව මාස 8යි තියෙන අප්‍රේල් වල ඉඳන්. මාස 9යි. මාස 9 මේ පඩි වැඩි වෙනවා. 2025 ඊට 2026 මාස 9යි. ඊට පස්සේ 2027 ඒකට අවුරුද්දයි මාස 9යි තියෙන්නේ. අවුරුදු 3ක් නෙමෙයි. අවුරුද්දයි මාස 9 ඇතුළත තමයි මේ පඩි වැඩි වෙන්නේ. එතකොට මේ පඩි වැඩි කළා මිසක් අපි මේ අයවැය තුලින් අපි කායිකව බදු වැඩි කළාද? බදු වැඩි කළේ නැහැ. කිසි බද්දක් වැඩි කරලා නැහැ. බදු අඩු කරලා තියෙනවා. පේයි ටැක්ස් අඩු කළා. ඒතර අර ගෙවල් වලට ගහන බද්ද නැති කළා. බදු අඩු කරලා අපි කාටවත් බදු වැඩි කරලා නැහැ. සහන දීලා විතරයි තියෙන්නේ මේ අයවැය. මම වැටුප ගැන කතා කරද්දී අපි දන්නවා මූලික වැටුප 24,250 ඉඳන් 40,000 ගම් වැඩි කළා. 15,750 වැඩි කළා අඩුම ග්‍රේඩ් එකේ ඉන්න සේවකයාගේ. එතකොට ඒ වගේම වාර්ෂික වැටුප් වර්ධනයේ වටිනාකම 80%කින් වැඩි කළා. හැම කෙනෙක්ගේම රජයේ සේවකයන්ගේ. ඒ කියන්නේ අඩුම 250 නම් ඒක 450 වෙනකම් වැඩි වෙනවා වාර්ෂිකව. ඒ වගේම ආපදා ණය 256 ඉඳන් 4,00,000 වෙනකම් 256 ඉඳන් 104,00,000 වෙනකම් වැඩි කළා. ඒ වගේම මම දැන් අපි දන්නවා වෛද්‍ය වෘත්තයේ තුලත් ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය වරු ඇතුළෙත් මේ වැටුප් පිළිබඳ ලොකු විවාද යනවා. පළමුවෙන් මේගොල්ලෝ කිව්වා අපි වැටුප් වැඩි කරලා නැහැ, වැටුප් අඩු කරලා කියලා. අපි කොහෙද වැටුප් අඩු කරලා තියෙන්නේ? කවුද දන්නේ මේ වගේ නියන්නේ? ඉතින් මම උදාහරණයක් හැටියට මම කියන්නම්. ප්‍රොෆෙසර් කෙනෙක් ගත්තොත් සීනියර් ප්‍රොෆෙසර් මමත් සීනියර් ප්‍රොෆෙසර්ලා හිටියේ මූලික වැටුප 98,000කින් වැඩි වෙනවා. ඒ කියන්නේ අද එදා අද තියෙන වැටුපට වඩා 2027 වෙද්දි 2027 ජනවාරි වෙද්දි මූලික වැටුප 98,000කින් වැඩි වෙනවා. ඒ වගේම අපි කිව්වා රිසර්ච් එලවන්ස් 35% තිබිච්චක 20% අඩු කළා. ඒ වගේම ඇකඩමික් එලවන්ස් 209% හැටියට 209% තිබිච්චක 112% අඩු කළා. හැබැයි ඒව අඩු කළේ අද තියෙන මූලික වැටුපෙන් නෙමෙයි. ඒවා ගණන් හදන්නේ අද තියෙන මූලික වැටුපෙන් නෙමෙයි. ඒවා ගණන් හදන්නේ 2027 වැඩි වෙච්ච වැටුපෙන්. ඒ නිසා මේ 100ට ගාන 35 ඉඳන් 20ට අඩු වුණා කියලා කිසිම කෙනෙක්ගේ පඩි අඩුවිල්ලක් වෙන්නේ නැහැ. පඩියට එකතු වෙන ගාන අඩු වෙන්නේ නැහැ. මොකද අපි ගණන් බලන්නේ 2027 පඩියෙන්. එතකොට Tamanට හම්බ වෙන ගාන අද වගාන්ට වඩා වැඩි ගාණක් හම්බ වෙනවා. එහෙම ගත්තම මේ සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක්ට මේ සැලරි වැඩි වෙනවා 60,000කින්. ඒ අතරින් ගත්තත් ඒක අපි ගත්තොත් එහෙම net salary increase increment එක ඒක 80,000 90,000 අතර වගේ වෙනවා ඔක්කොම ගත්තම මාසයකට. එතකොට මේ 80,000 90,000 මාසයකට වැඩි වෙනවා සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක්ට. මීට අමතරව අපි pay tax එක අඩු කළා. pay tax එක අඩු කිරීමෙන් ඇති වෙන ආදායම 20,500ක්. මේකේ උදාහරණයක් විතරයි. ඉතින් ඒ නිසා මේක ලොකු වැඩ කිරිල්ලක් රාජ්‍ය සේවකයකට ලොකු වැඩ කිය මේක උදාහරණයක් තමයි. ඒ වගේම මම කියන්න කැමති තව උදාහරණයක් හැටියට සීනියර් ලෙක්චරර් ග්‍රේඩ් 2 ගත්තොත් එහෙම ඒ අයගේ පඩිය වැඩි වෙනවා 55,000කින් විතර දල වශයෙන් මම කියන්නේ. ඒතොර ග්‍රොස් සැලරි එක වැඩි වෙනවා 30,000කින් විතර ඉන්ක්‍රිමන්ට් එක. net සැලරි එක වැඩි වෙනවා 49,000 50,000 විතර ගානකින්. ඒතර pay tax එක නිසා ඇති වෙන ඉතිරිය 16,000 විතර ඉතිරියක් ඇති වෙනවා. ඒ වගේම ඒකට සමාන්තරව සීනේ ලෙක්චරට සමාන්තරව තියෙන කන්සල්ටන්ට් පාඩිය. කන්සල්ටන්ට් පාඩිය අද 156,000යි මූලික පාඩිය. ඒක 214,000 ගාණක් වෙනකම් වැඩි වෙනවා. ඒතර ඉතිරිය 54,000 වැඩි වෙනවා 54,000 ගාණකින් විතර. ඒ වගේම pay tax එක තව අඩු වෙනවා. ඉතිරියක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි මූලික පාඩිය වැඩි කරපුවාම ඒකෙන් තමයි පෙන්ෂන් එක ගණන් හදන්නේ. ඒතකොට මේ හැම රාජ්‍ය සේවකයෙක්ම පෙන්ෂන් එක වැඩි වෙනවා. ඒවත් ඉතුරු නර්ස් කෙනෙක් ගත්තොත් මාසයකට 45,000ක් විතර වැඩිවිල්ලක් වැඩි වෙනවා 2027 වෙද්දි. පැරාමෙඩිකල් කෙනෙක් ගත්තත් 45,000ක් විතර වැඩි වෙනවා. එම්ඕ කෙනෙක් ගත්තොත් 90,000ක් විතර වැඩි වෙනවා මාසෙ පාඩිය. 2027 ගානට ගණන් ගත්තම අපි දන්නවා ඒක බෙදලා දෙන්න කියලා. නමුත් ඒ බෙදිල්ල මම ඉස්සලා කිව්වාගේ අවුරුද්දයි මාස 9යි තියෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති තෙන්ත විශේෂ දෙයක් කතා වෙනවා එක්ස්ට්‍රා ඩියුටි ගැන. එම්මෝලා
ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි.
එක්ස්ට්‍රා ඩියුටි ගත්තම ඒක 1.80 ඉඳන් 121 දක්වා අඩු වුණා. ඒ වගේම නර්සස්ලාගේ 160 ඉඳන් 200 වෙනකම් අඩු වුණා. හැබැයි මේවා ගණනය කරන්නේ 2027 අර අලුත් සැලරි ස්ට්‍රක්චර් එකටයි. ඉතින් එහෙම ගත්තාම එහෙම අඩුවිල්ලක් නැහැ. හැබැයි අපි කියන්න ඕනේ හොලිඩේ, අපි කියමු හොලිඩේ ලාවන්ස් එක. ඒක 1.20 1.30 අඩු වුණා. ඒ අඩු වෙනොත් ඒවා කැල්කියුලේට් කරන්නේ 2027 ගානට. ඉතින් ඒ නිසා කිසිම අඩුවිල්ලක් වෙලා නැහැ. කිසිම අඩුවිල්ලක් වෙලා නැහැ පඩිවල. ඒ වගේම පුද්ගලික අංශය ගත්තත් අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි මේ අයවැය හැම ක්ෂේත්‍රයටම හැම ක්ෂේත්‍රයේ කෙනෙක්ටම සහන දීලා තියෙනවා. අපි හදලා තිනවා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒක 1000ක් ඒ අපේ ගමේ හෙල්ත් සුවය වැඩි කරන්න. ඒ වගේම ඕටිසම් වලට මිලියන 200ක් 250ක් වියදම් කරලා තියෙනවා. පකුවඩු ආබාධ වලට 7500 ඉඳන් 10000 වෙනකම් වැඩි කළා. වැඩිහිටි දීමනාව 3000 ඉඳන් 5000ට වැඩි කළා. අස්වැසුම මිලියන 1.2ක් ඉන්නවා. ඒ අස්වැසුම විතරක් නෙමෙයි. අපි ඒක අපේ ප්‍රතිපත්තියක් නෙමෙයි, ඒක తాවකාලික දෙයක්. අපි ඒ නිසා ඒගොල්ලන්ව සවිබල ගන්නවන් දුන්නේ. ඒගොල්ලන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් මිලියන 500ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම අවත ඇඩුවන්ගේ නිවාස වෙනුවෙන් උතුරු නැගෙන විශේෂයෙන්ම මිලියන 1500ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා. යාපනයේ පුස්තකාලයේ ගිනි තිබ්බා අර ත්‍රස්තවාදී ආණ්ඩුව JR ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පුස්තකාලයේ ගිනි තිබ්බා. ඒකට මිලියන 100ක් වියන් කළා. මලගම් වැඩසටහනට මිලියන 7583ක්.
ඔබතුමාගේ කාලය අවසානයි.
අනිවාස ළමා අනිවාසවලට මිලියන 500ක්. චූදිත ළමා අධිකරණයට ගෙනියාමට පිළිවෙලකට මිලියන 250ක්. රැඳවුම් වල නිවාසවල සිටින ළමයින්ට එක දරුවෙකුට රුපියල් 5000ක්. මේ වගේ අපිට තියෙනවා ගොඩක් ප්‍රතිලාභ. ආබාධ සහිත දරුවාගේ දත් සමුදාය ස්ථාපිත කරන මිලියන 100ක් ආපදා නිසා අහිමි වූ ජීවිත වල වන්දිය 110 වෙනකම් වැඩි කළා. ජේෂ්ඨ පුරවැසි වන්ට තැන්පතු පොලි අනුපාතය 3%කින් වැඩි කළා. සිරකරුවන්ට වෘත්තීය පුහුණු ලබා දෙන්න මිලියන 100ක් වැය කළා. ඉතින් මේ ඔක්කොම ඒකල මේක සුබ සාධනයක් නෙමෙයි. වරප්‍රසාදයකුත් නෙමෙයි. මේවා අයිතීන්, සිරකරුවන්ගේ අයිතීන්, දරුවන්ගේ අයිතීන්. ඒ නිසා තමයි අපි හැම ක්ෂේත්‍රයක්ම මේ අයවැය මගින් ආවරණය කරලා තියෙන්නේ. ඒ නිසා මේක තමයි මේ ඉතිහාසයේ පුරාම තියෙන සමාජ සාධාරණත්වය.
කාලය අවසානයි.
සමාජ සාධාරණත්වය ස්ථිර කරපු අයවැය තමයි මේක. ඒ නිසා දරු කුලසාර වල පන්ති තුමනි මම මෙතන අවසන් කරනවා. බොහොම ස්තුතියි.
විවාදයේ කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, අද දින ණයපත්‍රයේ විෂයාංක 1 විසාජන 50 කෙටුම්පත දෙවනවර කීම් පිළිබඳ විවාදයේ හෙට දින තවදුරටත් පැවැත්වීම පිණිස කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාව එකගද?
ආයි.
සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මෙම සභාව 2025 පෙබරවාරි මාස 22 වෙනි සෙනසුරාදා පූර්ව භාග 9:30 දක්වා කල්තැබිය යුතුයම යෝජනා කරනවා.